මෙවර නොදුට සිනමාවෙන් අපි කතාබහ කරන්නට යන්නේ ජාත්‍යන්තර සිනමාව තුළ කතාබහට ලක්වුණු සිනමා නිර්මාණයක් පිළිබඳව. පසුගෙදා පැවතිය ඔස්කා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ රෙවනන්ට් චිත්‍රපටය පිළිබඳව අද අපි නොදුරු සිනමාවෙන් කතාබහ කරන්නට සූදානම් වන්නේ අලහන්ඩ්‍රෝ ගොන්සාලෙස් විසින් අධ්‍යක්ෂණය කරන රෙවනන්ට් චිත්‍රපටයට ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ ලියනාඩෝ ඩි කැප්‍රියෝ කියන ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පියා. අපි මේ කතාබහට අද සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. භූපති, අයබෝන් කියලා පිළිගන්නවා.
අයබෝන් සංජය.
භූපති, විශේෂයෙන්ම ද රෙවනන්ට් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අලහන්ඩ්‍රෝ ගොන්සාලෙස් විසින් පසුගිය වසරේදී අධ්‍යක්ෂණය කරන බර්ඩ් මෑන් චිත්‍රපටයට පසුගිය වසරේ ඔස්කා සම්මාන උළෙලේදී සම්මාන හතරක් හිමිවනවා. මේ වසරේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන රෙවනන්ට් චිත්‍රපටයට සම්මාන ත්‍රිත්වයක් හිමිවනවා. හොඳම නළුවාට හිමි සම්මානය, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය, ඒ වගේම හොඳම සිනමා ඡායාරූපකරණයට හිමි සම්මානය යන සම්මාන. විශේෂයෙන්ම මේ රෙවනන්ට් චිත්‍රපටය මේ ආකාරයෙන් සම්මානයට පාත්‍ර වීම නිසා පමණක් නෙවෙයි, වෙනත් කරුණු කාරණා නිසා ඉතාමත් වැදගත් චිත්‍රපටයක් බවට පත්වනවා. විශේෂයෙන්ම මේ චිත්‍රපටයට පාදක වන සිනමාත්මක තේමාවන්, ඒ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේදී අධ්‍යක්ෂකවරයා වන අලහන්ඩ්‍රෝ ගොන්සාලෙස් භාවිත කරන ක්‍රමවේදයන්, මේ ආදී කරුණු කාරණා නිසා ද රෙවනන්ට් චිත්‍රපටය ඉතාමත් වැදගත් චිත්‍රපටයක් බවට පත්වනවා. අපි දැනගන්නට කැමති ජගත් සිනමාව තුළ ඔබ රෙවනන්ට් චිත්‍රපටය ස්ථානගත කරන්නේ කොහෙද භූපති?
ඔව් සංජය, රෙවනන්ට් චිත්‍රපටය මේ අලහන්ඩ්‍රෝ ගොන්සාලෙස්ගේ ඔබ කිව්වා වගේ මම හිතන්නේ ඔහු හොලිවුඩ් තුළ කරන හොලිවුඩ් වලට ගිහිල්ලා ඔහු ඇමරිකානු සිනමාවේ කරන අපි කීකිතේ කියන්නේ වෙනදා අපි කතා කරන සෞන්දර්යාත්මක සහ දේශපාලන මානවලට අමතරව සිනමා කර්මාන්තය පැත්තෙන් ඔහු කරන වෙනස්කම් මම හිතනවා තරම තීරණාත්මකයි කියලා. මොකද ඔහු ඔරිජින්ලි ගත්තත් අපි කියන මූල්ම කියන්නේ ඔහුගේ මුල් සතා විදිහට ඔහු මෙක්සිකානු ජාතිකයෙක්. ඔහුගේ මුල් චිත්‍රපටි සියල්ල මෙක්සිකානු චිත්‍රපටි. ඉන් පස්සේ තමයි ඔහු ඇමරිකාවට සංක්‍රමණය වෙලා විශේෂයෙන් හොලිවුඩ් මූලිකව ඔහුගේ සිනමාව ඩෙවලොප් කරගෙන යන්නේ, දියුණු කරගෙන යන්නේ. මේදී මම හිතනවා සාම්ප්‍රදායිකව ඇමරිකාවේ හොලිවුඩ් සිනමාව තුළ තිබ්බ ඇටම් දේවල් වලට ඔහු අභියෝග කරනවා සහ ඔහුගේ අතින් යම් රාමුවන් බිඳවැටෙනවා. ඒ වගේම ඔහු සිනමාකරුවෙක් විදිහට මට හිතනවා තර්මක සංක්‍රාන්තියක ඔහු ඉන්නේ ඔහුගේ සිනමාව කොයි පැත්තට යයිද කියන එක තීන්දුව කරන්න බැරි අවස්ථාවක. ඉතින් මම හිතනවා රෙවනන්ට් චිත්‍රපටිය ගැන කතා කරනකොට ඔබ කිව්වා වගේ මූලික සඳහන් කිරීම ඇතුලේ මේ චිත්‍රපටිය පෞද්ගලිකව ඔහුගේ සිනමා කරණය පැත්තෙන් ගත්තත්, එහෙම නැත්නම් අපි ගත්තොත් ලෝක සිනමාව පැත්තෙන් ගත්තත් මම හිතනවා තර්මක තීරණාත්මක චිත්‍රපටියක් කියලා පැති කිප්පෙකින්.
Without the spirit the actors gave and the conditions that we went through, this film could have been impossible. We have windows of 1.5 hours to shoot very complex scenes with hundreds of extras. So it was like a theater play and all the actors embraced that technique.
ඒ රෙවනන්ට් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අලහන්ඩ්‍රෝ ගොන්සාලෙස් ඒ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂකවරයා අලහන්ඩ්‍රෝ ගොන්සාලෙස් සඳහන් කරපු ආකාරයටම මේ චිත්‍රපටයේ ඔහු ස්වාභාවික තත්වයන් යටතේ රූගත කිරීමට දැඩි උත්සාහයක් අරන් තියෙනවා භූපති. ඔහු සඳහන් කළ ආකාරයට සමහරක් ඉතාමත් සංකීර්ණ දර්ශන පැයකමාරක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළ රූගත කිරීමේ අභියෝගයට ඔහු මුහුණ දෙන බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා. අපි දැනගන්නට කැමති භූපති, මේ ආකාරයෙන් සුවිශේෂී ක්‍රමවේදයක් යටතේ රූගත කළ රෙවනන්ට් චිත්‍රපටය තුළ ඔබ දකින සිනමාත්මක ගුණාංග මොනවාද?
ඔව් සංජය, මම හිතන්නේ ඔබ හොඳ තැනකින් පටන් ගත්තේ කියලා මාතෘකාව. මොකද අපි දන්නා මෑත කාලිනව සිනමාවට අපි කියනවා CGI තාක්ෂණය, කම්පියුටර් ජෙනරේටඩ් ඉමේජස් කියන පරිගණක ආශ්‍රිත සිනමා තාක්ෂණය විශාල දියුණුවක් අත්පත් කරගෙන තියෙන කාලයක්. දැන් මේකත් එක්ක සිනමාවේ තාක්ෂණය ගොඩක් දියුණු වෙනවා සහ සියලු සිනමාවට සම්බන්ධ අංගෝපාංග වෙනස් වෙනවා. සිනමා ඡායාරූපකරණය වේවා, පසුතල නිෂ්පාදනය වේවා, රංග වස්ත්‍ර වේවා, එවන්ට රංගනය වේවා, සියලුම දේවල් උදාහරණයක් විදියට අපි ගත්තොත් ඇවටා වගේ චිත්‍රපටයක රංග රීතීන් බැලුවම හුඟක් සංකීර්ණයි. ඒකේ රංගනේ අපිට දකින්න හම්බෙන්නේ බොහොම සීමිත ඉතුරු, ඒක රංගනයට උදව් වෙන ඉතුරු කාරණා සියල්ල නැතිව අමු රංගනේ හරියට එක්සර්සයිස් එකක් කරනවා වගේ තමයි ඒකේ ඔරිජිනල් රංගනය නිර්මාණය වෙන්නේ. පස්සේ තමයි රංගනයටත් අදාළ ඉතුරු ආයතන එකතු වෙන්නේ පස් නිෂ්පාදනයේදී. ඉතින් මේම ගත්තම මම හිතනවා සිනමාව ඊටම ශීඝ්‍රයෙන් අපි කියනවා වර්චුවල් රියැලිටි එකකට. කොහොමද සිනමාව කොහොමදත් වර්චුවල්? එහි අපිට කරගේ මල්ටිපල් වර්චුවල් එකකට. ඒ කියන්නේ බොහොම ප්‍රබන්ධමය ආකාරයේ තලයකට ඇතුල් වෙමින් පවතිනවා සිනමා නිෂ්පාදනය කියන එක. මේකත් එක්ක අපි කියනවා සිනමැටික් ප්‍රැක්ටිස් එකක් කියලා. සිනමා භාවිතය කියන එකේ කෙනෙකුට විවේචනය කරන්නත් පුළුවන්. මේක තරමකට නොස්ටැල්ජික් හෝ තරමක අතීතකාමී අදහසක් කියලා. නමුත් මම හිතනවා අලෙජන්ඩ්‍රෝ ගොන්සාලෙස් අපි කියන හැම එක සිනමාවේ එත තියෙනවා, يعني සිනමාව ඔබායන මානයක් හැම වෙලේම. උදාහරණයක් විදිහට ස්ටීවන් ස්පිල්බර්ග්ගෙන් මුලින්ම අහුවම ඩිජිටල් සිනමාකරණය ආපු වෙලාවේ ඔබ ඩිජිටල් සිනමාකරණය සහ කෙමිස්ට්‍රි රසායනික සිනමාව අතර වෙනස කොහොමද දකින්නේ කියලා ඔහු දෙන උත්තරයක් දෙයාස මිස්ට්‍රින් කෙමිස්ට්‍රි ඩිජිටල් ලිසන් කෙමිස්ට්‍රි කියලා. ඒ කියන්නේ හැම වෙලේම අපි හිතන්නේ නැති පුදුම සහගත දෙයක් හැම වෙලේම කෙමිස්ට්‍රි වල වෙනවා කියලා. මම හිතන්නේ මේ වගේ දෙයක් සිනමා නිෂ්පාදනයේ යථාර්ථවාදී භාවිතාවය ඇතුළේ තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබ යම් කිසි දෙයක් රියලිස්ටික් කරන්න ගියාම සහ මේක ස්ටුඩියෝ එකක් ඇතුළේ පර්ෆෝම් කරන්න ගියාම තත්ත්ව දෙක. අනේ මම පෞද්ගලිකව නැහැ සියලුම චිත්‍රකලේ ස්වභාවික නිෂ්පාදනය කළ යුතුයි කියන ස්ථාවරයක. නමුත් මම පැහැදිලිවම පිළිගන්නවා මෑත කාලේ ලෝකයේ ගිලිහිලා යන ඒ සිනමා භාවිතාව හරහා අපිට නැති වෙලා යන දේවලුත් තියෙනවා කියලා. උදාහරණයක් විදිහට මේකත් එක්ක විශාල වශයෙන් අරගෙන කරන සිනමාකරුවෙක් ඉන්නවා සමකාලීනව තාමත් සිනමා කෘතිවල සිනමාකරණයේ යෙදෙන 70 ගණන් වල ඉඳලම. මම හිතන්නේ ජර්මන් ජාතික වර්න හර්සොග්. වර්න හර්සොග් කියන සිනමාකරුවා ගත්තොත් ඔහු හැමදාමත් මේක වෙනුවෙන් සටන් කරා. උදාහරණයක් විදිහට ඔහුගේ ෆ්‍රිට්ස් කරාල්ඩෝ වගේ සිනමා කෘතියක් අපිට මතකයි ලොකු කන්දකින් අනිත් පැත්තට තරමක විශාල නැවක් ගෙනියන්න තියෙන වෙලාවක ඔහු ඇත්තටම නළලිලියනවා ඒ නැව කන්ද උඩට කොටන් දාලා තල්ලු කරලා අනිත් පැත්තෙන් බස්සන එක ඇත්තම කරනවා. එතන මේක 80 ගණන්වල 90 ගණන්වල මේ සිනමා භාවිතාව අදට ආයි ගෙනලා තියෙනවා. මට කියන රෙවෙන් චිත්‍රපටිය හරහා අලෙහන්ද්‍රෝ ගොන්සාලෙස් විසින් ඔබ කිව්වා වගේ උදාහරණයක් විදිහට ඉතම අසීරු කාලගුණික තත්ත්වය යටතේ, ඒ වගේම අසීරු මිනිස් සම්බන්ධකම් යටතේ, අසීරු නිෂ්පාදන තත්ත්වය යටතේ කරන්න බැරි විදිය, يعني චිත්‍රපටිය මත අරුණා චිත්‍රපට නවතින්නත් ගියයි කියලා ප්‍රතිවාද නැතුව රෙවෙන් චිත්‍රපටිය. ඉතින් මම හිතනවා ඒ පැත්තෙන් ගත්තම ඔබ කියන මේ ස්වභාවිකත්වය කියලා අපි සැලකන සිනමා භාවිතාව කියන එක මම හිතනවා ඊටම නිර්මාණශීලී සහ ඊටමත්ම විද්‍යාත්මක ආකාරයකට ඔහු ප්‍රතිනිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා.
And the Oscar goes to Leonardo DiCaprio.
The Revenant චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන Leonardo DiCaprio හට මෙවර ඔස්කා සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මාන හිමිවීම විශේෂයෙන්ම කතාබහට ලක්වන කාරණයක් බවට පත්ව තිබෙනවා. 90 දශකයේ මුල භාගයේදී තමයි ලියනාඩෝ ඩි කැප්‍රියෝ තමන්ගේ රංගන දිවි ආරම්භ කරන්නේ. නැනතුරු 1997 වසරේ ඔහු රංගනයෙන් දායකත්වය ලබා දෙන ටයිටැනික් චිත්‍රපටයත් සමගින් ඔහු ලෝපුරා අතිශයින් ජනප්‍රිය චරිතයක් බවට පත්වනවා. ඉන්නතුරු ඔහු චිත්‍රපට 37කට රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. බ්ලඩ් ඩයමන්ඩ්, ඉන්සෙප්ෂන්, කැච් මී ඉෆ් යූ කැන්, ද ග්‍රේට් ගැට්ස්බි, ඒ වගේම මෑතකදී තිරගත වන The Revenant චිත්‍රපටය. අපිට භූපති ලියනාඩෝ ඩි කැප්‍රියෝගේ රංගන දායකත්වය Revenant චිත්‍රපටය තුළ කොහොමද නිර්වචනය කරන්න, එහෙමත් නැත්නම් විග්‍රහ කරන්නට පුළුවන් වෙන්නේ?
ඔව් මම හිතන්නේ සංජය සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද අපි ගත්තොත් සිනමා සම්මාන විශේෂයෙන් මේ ලියනාඩෝ ඩි කැප්‍රියෝ කාලෙකට පස්සේ හොඳම නළුවා හම්බෙච්ච එකත් එක්ක ලොකු සාකච්ඡාවක් යනවා. නමුත් මම හිතන්නේ ලියනාඩෝගේ පැත්තෙන් ගත්තම මම ලොකු විශේෂ රංගන විශේෂයක් දකින්නේ නැහැ පෞද්ගලිකව මේ චිත්‍රපටියේ. මොකද නිරන්තරව ඔහුට සම්මානයට පාත්‍ර වෙනවා නම් වෙන්න තියෙන චිත්‍රපටි බොහොමයක් ඔහු පසු කරගෙන ආවා. උදාහරණයක් විදිහට ඩිපාර්ටඩ් වගේ චිත්‍රපටියක්, එහෙම නැත්නම් ගැන්ග්ස් ඔෆ් නිව්යෝක් වගේ චිත්‍රපටියක්, විශේෂයෙන් මාටින් ස්කෝසිසි තමයි මම හිතන්නේ ලියනාඩෝ ඩි කැප්‍රියෝගේ රංගනය කියන එක වෙනස් කරේ. ගැන්ග්ස් ඔෆ් නිව්යෝක් චිත්‍රපටිය හරහා උදාහරණයක් විදිහට ටයිටැනික් චිත්රපටිය මම හිතන්නේ ඔස්කා සම්මාන 16 කට විතර නිර්දේශ වෙනකොට ලෝක වාර්තාවක් තියෙනකොට මේ හොඳම නළුවා හෝ නිළිය නිර්දේශුණේවත් නෑ අඩු ගන්න. ඒ මට්ටමේ හිටපු රංගන ශිල්පියෙක් මම. මේ බීච් වගේ චිත්‍රපටයකින් විශාල ජනප්‍රියත්වයක් ලැබුවට. නමුත් මම හිතනවා මාටින් ස්කෝසිසි එක කාලෙකදී රොබර්ට් ඩි නීරෝට කරා වගේම විශාල අභ්‍යාසයක් සමග ජීවිතය සහ රංගනය අතර බරපතල බෙදුම් රේඛාව වෙන් කරලා නැති කරලා මම හිතන්නේ ලියනාඩෝ ඩි කැප්‍රියෝගේ මුළු ජීවිතයම වෙනස් කරලා තියෙනවා මාටින් ස්කෝසිසි විසින්. ඒ මාටින් ස්කෝසිසි විසින් කරපු අරගලයේ ප්‍රතිඵල තමයි ඉතුරු සිනමා කලුවන් ඔබ කිව්වාගේ ක්‍රිස්ටොෆර් නොලාන් වේවා, එහෙම නැත්නම් බ්ලඩ් ඩයිමන්ඩ් චිත්‍රපටිය අධ්‍යක්ෂකවරයා වේවා, එහෙම නැත්නම් අද වෙනකොට අලෙහන්ඩ්‍රෝ ගොන්සාලෙස් වේවා, මේ ඕන කෙනෙක් භුක්ති විඳින්නේ. ඉතින් මම හිතනවා ඔහුගේ සිනමා ගමන ගත්තම මට ලොකු ඛණ්ඩනයක් කියලා සලකනු කරන්න අමාරුයි. අත්‍තරම සංජය මගේ තියෙන නිර්ණායක යටතේ රෙවරන් චිත්‍රපටි මම හිතන්නේ ඔහුගේ නරක චිත්‍රපටියක් නෙවෙයි මේක. හොඳ රංගනයක් කියලා අසීරු රංගනයක් ඇතනවා. විශේෂයෙන් කන්ටිනියුටි සහ අපි රංගනයේ කතා කරන වෙනත් රංග රීතීන් බැලුවම අසීරු තත්ත්වයකදී නිර්මාණය කරන්න තියෙන චිත්‍රපටියක් මේ චිත්‍රපටිය. ඉතින් මම හිතනවා ඒ පැත්තෙන් ගත්තම නරක චිත්‍රපටියක් නෙවෙයි. නමුත් මම හිතන්නේ අතිවිශිෂ්ට චිත්‍රපටියක් නෙවෙයි කියලා. මොකද ඔස්කා උළෙලට සම්බන්ධ විශාල බලදේශ පාලනයක් තියෙනවා. අපි දන්නවා සිනම චිත්‍රපටිය වලට බලදේශ පාලනයක් තියෙනවා. නමුත් ඔස්කා කියන්නේ ඒකේ නරකම තැනක් මම හිතන්නේ. ඒක ලෝකයේ අදිනිශ්චය වෙලා තිබ්බට මට නම් කිසිසේත්ම සෞන්දර්ය නිර්ණායකයක් නෙවෙයි ඔස්කා සම්මානයක් ලැබනවා කියන එක චිත්‍රපටියක. මොකද අපි දන්නවා ඒකේ විශේෂ මාටින් ස්කෝසිසි වගේ කෙනෙක්ව ආන්තිකකරණය කරලා තිබ්බේ පැහැදිලිවම දේශපාලනික හේතු මත. ඒ හරහා තමයි මාටින් ස්කෝසිසිගේ ලේබල් එක වැඩිච්ච එකත් එක්ක විශේෂයෙන් ඊට අතරම තවත් නිෂ්පාදන සමාගම් මේවයි තියෙන යටිබින්ගත දේශපාලනයක් එක්ක තමයි ලියනාඩෝ ඩි කැප්‍රියෝ මෙච්චරකල් එලියට විචික් වෙලා හිටියේ. ඉතින් මම හිතන්නේ මේ දේවල් එක්ක තමයි ලියනඩෝ ඩිකැප්‍රියෝව කියන කෙනාව ආයිසරයක් මේ චිත්‍රපටිය හරහා නැවතරක් අපි කියන ස්පෙකියුලේට් වෙන්නේ සමපේක්ෂණේ වෙන්නේ. නමුත් මම හිතන්නේ ලියනඩෝ ඩිකැප්‍රියෝගේ රංග ජීවිතයේ විශාල කඳුලයක් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ මේ චිත්‍රපටිය.
රෙවන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මෙක්සිකානු ජාතික අලහන්ඩ්‍රෝ ගොන්සාලෙස් පිළිබඳව ලෝකේ පුරා කතාබහට ලක්වන්නට පටන් ගන්නවා පසුගිය වසරේදී. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ බර්ඩ්මෑන් චිත්‍රපටයත් සමගින් ඉන් අනතුරු ඔහු මේ වර්ෂයේදීත් ඔස්කා සම්මාන උළෙල තුළ සම්මානයට පාත්‍ර වන කතාබහට ලක්වන සිනමා අධ්‍යක්ෂකවරයෙක් බවට පත්වනවා ද රෙවනන්ට් චිත්‍රපටයත් සමගින්. භූපති, අපි දැනගන්නට කැමති ඔහු මීට පෙරත් සිනමා නිර්මාණ රසකට දායකත්වය ලබා දුන්න අධ්‍යක්ෂකවරයෙක්. භූපති, ඔහුගේ සිනමා නිර්මාණ පිළිබඳව යම්කිසි ආකාරයක සංසන්දනාත්මක විග්‍රහයක් කළහොත් අපිට කොහොමද අලහන්ඩ්‍රෝ ගොන්සාලෙස් කියන සිනමා අධ්‍යක්ෂකවරයා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ?
ඔව් සංජය, හොඳ ප්‍රශ්නයක්. මොකද මං හිතන්නේ එයාගේ කෙනෙකුට, කියන්නේ ගොන්සාලෙස් වගේ කෙනෙකුට මොකද සිද්ධ වෙන්නේ කියන එක මම හිතන්නේ ඉන්ට්‍රෙස්ටිං කාරණයක් ඒක. මොකද අපි දන්නවා මෙක්සිකෝ වින්ද කාලේ ඔහු නිෂ්පාදනය කරපු චිත්‍රපට තුනක් තිබ්බා මූලිකව. මුල් කාලේ ඔහුගේ චිත්‍රපට වෙච්ච විශේෂයෙන් අමරෝස් පෙරෝස් කියන චිත්‍රපටිය, ඒ වගේම 21 ග්‍රෑම්ස් කියන චිත්‍රපටිය, ඒ වගේම බබල් කියන චිත්‍රපටිය, මේ චිත්‍රපට තුනම ගත්තොත් මම හිතනවා ඉතාම සංකීර්ණමානයක්, විශේෂයෙන්ම ලෝකෙට ඇන්තොලොජි සිනමාව කියන එක. ඒ කියන්නේ කිසිම අන්තර් සම්බන්ධයක් නැති කතා පුවත් තුනක් යම්කිසි විදියක වෙනත් දෙයකින් මුහු කරලා ඉතාම සංකීර්ණ ලෝකේ දාර්ශනික සහ සමාජ දේශපාලනික මාන පිළිබඳව නව ආඛ්‍යානයක් ලෝකෙට තහවුරු කරපු සිනමා කරුවෙක්. ඇත්තටම උදාහරණ විදියට ලංකාවේ ප්‍රසන්න විතානගේ ඉර මැදින් වගේ චිත්‍රපටියක් ගත්තත් මම හිතනවා අලෙජන්ඩ්‍ර ගොන්සාලෙස්ගේ 2010 වෙච්ච ප්‍රගමනය, ඔහුගේ වෙච්ච දායකත්වය තමයි ලංකාවගේ රටවලට පවා බලපාලා තිනවා. ඔහුව විශාල වශයෙන් බලපාපු චිත්‍රපටි කරුවෙක් අලෙජන්ඩ්‍ර ගොන්සාලෙස් කියලා කියන්නේ මුළු ලෝකෙටම ඇන්තොලොජි සිනමාව සම්බන්ධයෙන්, ඇන්තොලොජි කියන ශනරය සම්බන්ධයෙන් කෙනෙක් වෙච්ච සිනමා කරුවෙක් ඔහු. නමුත් අතරමැදි මම හිතන්නේ යම් සිද්ධියක් වෙනවා. මම හිතන්නේ ඒක බොහෝ දෙනෙක් තොරතුරක් කියලා නැති කාරණයක්. ඔහුත් එක්ක සිටපු සම තිරගත ආරක්ෂකයා, ඔහුගේ සහෝදර තිරගත ආරක්ෂකයා ඔහුත් එක්ක අමනාපයකින් ඔහුගෙන් වෙන් වෙනවා බෙබල් චිත්‍රපටියෙන් පස්සේ. මම හිතන්නේ ඊට පස්සේ ඔහු කරපු බියුටිෆුල් කියන චිත්‍රපටිය ඉතාමත්ම දුර්වල චිත්‍රපටියක්. මම හිතන්නේ ඔහුගේ සිනමා භාවිතාව ඇතුලේ මම කියන්නේ ඒක තිරරචකයන් නැති වෙච්ච පමණින්ම වුණා කියලා. නමුත් අපිට පැහැදිලි ඛණ්ඩනයක් තියෙනවා මේ චිත්‍රපටියෙන් පස්සේ ඔහුගේ සිනමාවේ විශාල පසුබෑමක්. පෞද්ගලිකව මගේ අදහස හොලිවුඩ් නිෂ්පාදනයක් වුණාට මම හිතන්නේ බර්ඩ්මෑන් චිත්‍රපටියත් ඔහුගේ සෙසු චිත්‍රපටිත් එක්ක සංසන්දනය කරලා බලනකොට ගොඩාක් දුර්වල තැනක තියෙන්නේ කියලා. ඒ මට හිතෙන්නේ විශාල, ඒ කියන්නේ සිනමාව කියන්නේ අපි දන්නවා සාමූහික මාධ්‍යයක්. සිනමාවේ අපි සාමාන්‍යයෙන් කතා කරද්දී අධ්‍යක්ෂකරගේ මාධ්‍ය කියලා කිව්වට සාමූහික මිනිස් නිෂ්පාදනයක් විදිහට, ඒ කියන්නේ මිනිස්සු එකතු වෙලා කරන වැඩක් විදිහට තියෙන සංකීර්ණම කලා නිෂ්පාදනයක් තමයි සිනමාව කියලා කියන්නේ. මම ඒකයි මුලිනුත් කිව්වේ සිනමාවේ භාවිතාව කියන එක, ප්‍රත්‍යක්ෂක කියන එක මේ රෙවනන්ට් චිත්‍රපටිය හරි වැදගත් කියලා. ඔහුට ඒ මානෙ දිගින් දිගටම අතහැරෙනවා. ඉන් පස්සේ මම හිතන්නේ ඔහු වෙනත් මානයකට යනවා. මම කිව්වා වගේ හර්ජොග් වගේ ඔවුන් සිනමා නිෂ්පාදනය සම්බන්ධයෙන් වෙනත් සමුහික අත්දැකීම් ලැබීමකට යනවා. මම හිතන්නේ රෙවනන්ට් චිත්‍රපටිය හරහා. උදාහරණයක් විදිහට මේ චිත්‍රපටියේ සිනමාචාරූපකරණය වෙච්ච ශිල්පියා පොලන්ත ජාතික සිනමාචාරූප ශිල්පියා, ඔහු මම හිතන්නේ ඔහු මේ චිත්‍රපටියේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම පවතින ආලෝකයෙන්, ඒ කියන්නේ අවේලබල් ලයිට්ස් වලින් තමයි ෂූට් කරන්නේ. සාමාන්‍යයෙන් එහෙම චිත්‍රපටියක් පිළිගන්නේ නැහැ හොලිවුඩ් වගේ සිනමා සම්මාන උළෙලක හෝ සිනමා කර්මාන්තය තුල. එතකොට මම හිතන්නේ ඒ වගේ දේවල් එක්ක ඔහු ඉතාමත්ම හොලිවුඩ් සාම්ප්‍රදායික නිෂ්පාදන රාමුවට විශාල වශයෙන් බලපෑම් කරනවා. ඒතර ඔහු නව මානයක් අරන් දීලා තිනවා සිනමා කරන්නේ පැත්තෙන්. නමුත් මම හිතනවා දාර්ශනිකව සහ සිනමාවේ දේශපාලනික මානෙ පැත්තෙන් ඔහු තරමක පසුබෑමකට ලක් වෙලා හිටිය පහුගිය කාලේ. නමුත් රෙවනන් චිත්‍රපටියෙන් නැවත වරක් ඔහු තරමක මම හිතන්නේ ඉදිරි පියවරක් තියලා තිනවා. විශේෂයෙන් ඔහුගේ පරණ තේමාවට ඔහු ගිහිල්ලා තිනවා. විශේෂයෙන් මම අපි කලින් කතා කරපු අරෝස් පෙරෝස්, 21 ග්‍රෑම්ස්, එහෙම නැත්නම් බෙබල් වගේ චිත්‍රපටයක තිබ්බ හිංසනය සහ වරදකාරීත්වය හැංගීම, ඒ කියන්නේ ගිල්ට් එක සහ වයලන්ස් කියන තීම් එකට මම හිතන්නේ නැවත වරක් ඔහු වෙනත් විදියකට අතුල් වෙලා තියෙනවා රෙවනන් චිත්‍රපටිය හරහා. අපි ප්‍රාර්ථනා කරමු ඔහු මින් ඉස්සරහට කරන චිත්‍රපටි මින් ඉදිරියට යන චිත්‍රපටි වේවා කියලා. මොකද බැක්ග්‍රවුන්ඩ් එක හොලිවුඩ් වලට යන විදේශ සිනමා අධ්‍යක්ෂකවරුන්ට විශාල පිළිගැනීමක් ලැබුණට පස්සේ දැන් මේක මේ රෙකෝඩ් බ්‍රේකින් චිත්‍රපටියක් මම හිතන්නේ මත මතාවට එකලඟ සිනමා ඕස්කා උත්සව දෙකක හොඳ අධ්‍යක්ෂකරාට ඉන්නේ සම්මානය පළවෙනිවතාවට අලෙජන්ඩ්‍රා ගොන්සාලෙස් දිනා ගන්නවා ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ. ඊට අමතරව අන්තිම වසර තුනේම එකම සිනමා චාරු ශිල්පියා තමයි හොඳම සිනමා චාරු ශිල්පියා විදිහට සම්මාන ලබන්නේ. එතකොට මම හිතන්නේ මේ කාරණා එක්ක බලපුවම ඔහු සිනමා තාක්ෂණය පැත්තෙන් සහ සිනමා సౌందర్య පැත්තෙන් තරමක විශාල බලපෑමක් කරන චිත්‍රපටියක් නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා. හැබැයි හොලිවුඩ් ආකෘතියෙන් පිට. නමුත් හොලිවුඩ් දේශපාලනයට ඔහුට අභියෝග කරන්න බැරි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ රෙවනන් චිත්‍රපටියේ මම හිතන්නේ පංශය, මේ සිද්ධියට ප්‍රංශයේ තියෙන සහභාගීත්වය බලනකොට මම හිතනවා සුපුරුදු ඇමරිකානු අධිපතිවාදී දේශපාලනයේ ඉතාම ජනප්‍රිය දෘෂ්ටිවාදී මේ චිත්‍රපටිය ඇතුලේ අපේ භාෂාවෙන් කියන සත කපල දිනනවා. ඒක මම හිතන්නේ ඉදිරියේදී ඔහු සටන් කළ යුත්තේ නැවත වරක් ඔහුගේ අනන්‍යතාවය හොයාගන්න, නැත්නම් මම හිතන්නේ හොලිවුඩ් ඇතුලේ ස්ථානගත වෙන්න නෙමෙයි කියලා.
Making The Revenant was about man's relationship to the natural world, a world that we collectively felt in 2015 as the hottest year in recorded history. Our production needed to move to the southern tip of this planet just to be able to find snow. Climate change is real. It is happening right now. It is the most urgent threat facing our entire species. And we need to work collectively together and stop procrastinating. We need to support leaders around the world who do not speak for the big polluters or the big corporations, but who speak for all of humanity, for the indigenous people of the world, for the billions and billions of underprivileged people who will be most affected by this, for our children's children, and for those people out there whose voices have been drowned out by the politics of greed. I thank you all for this amazing award tonight. Let us not take this planet for granted. I do not take tonight for granted. Thank you so very much.
ඒ මෙවර ඔස්කා සම්මාන උළෙලේදී ද රෙවනන්ට් චිත්‍රපටයට ලබා දුන් රංගන දායකත්වයේ වෙනුවෙන් හොඳම නළුවා සම්මානය හිමි කර ගැනීමෙන් පසුව අදහස් දැක් වූ ලියනාඩෝ ඩී කැප්‍රියෝ ඔහු මෙහිදී විශේෂයෙන්ම මේ පරිසර දූෂණයට එරෙහිව හඬක් නගමින් තමන්ගේ කතාව නිමාවට පත් කරන ආකාරය අපිට දැක ගන්නට ලැබුණා. රෙවනන්ට් චිත්‍රපටයේ ඔහු රඟපාන මේ චරිතයත් සමගින් ලියනාඩෝ ඩී කැප්‍රියෝ මේ ආකාරයෙන් ප්‍රකාශයක් කිරීම සමාජීය සහ දේශපාලනික කාරණයක් විදිහට කොහොමද භූපති අපිට නිර්වචනය කරන්නට පුළුවන් වෙන්නේ?
ඔව් සංජය, හොඳයි. මම හිතන්නේ ඔබ චිත්‍රපටයේ මේ ගෙනියන දුර හොඳයි. ඊටම කැටි කාලයක් ඇතුළත මොකද මම මගේ පෞද්ගලික මේ ප්‍රකාශය කියන මට ලොකු සීරියස්නස් එකක් නැහැ. මොකද මම හිතන්නේ මගේ ජීවිත කාලය ඇතුළත මම ඔස්කා සහ ඔය වගේ සම්මානවල ඔය වගේ ඇවිල්ලා කතා කරනයි මම ඉෂේකේ ස්කෑන් දෙකලා තියෙනවා. මම හිතන්නේ සිනමාවෙන් අපි එක බලාපොරොත්තු වෙ යුතුත් නෑ. ඒ කියන්නේ මම අපි හිතන්න හොඳ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඉන්කන්වීනියන්ට් ටොප් වගේ චිත්‍රපටයකටවත් බැරි වුණා නම් ලෝක පරිසර ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඒ වගේ වාර්තා චිත්‍රපටයකටවත් සාධනීය මැදිහත් වීමක් කරන්න මම හිතන්නේ ලියනාඩෝ ඩී කැප්‍රියෝට කිසි භාගයක් දෙයක්වත් කරන්න පුළුවන් කියලා ලෝක පරිසර අර්බුදයේ සම්බන්ධයෙන්. ඉතින් මම හිතන්නේ මේක බොහොම ජනප්‍රියතාවයේ ප්‍රකාශයක් තමයි ලියනාඩෝගේ බොහොම ව්‍යාජ විප්ලවීයත්වයක් කියලා මම නම් ඒක දකින්නේ. මම හිතන්නේ අපි කළ යුත්තේ සිනමාවෙන් පිට තියෙන දේශපාලනයක් ඔවුන්ගෙන් ඉල්ලා හිටීම නෙවෙයි. සිනමාව තුරතිය දේශපාලනේ පුළුවන් තරම් වර්ධනය කරන්නයි කියලා. මම හිතන්නේ ඇත්ත කෙනෙක් විදිහට ලිනාඩෝ එක කරලා තියෙනවා. ඔහු දිගින් දිගටම ඔහුගේ පෞරුෂය සහ ඔහුගේ සිනමාවේ තියෙන අනන්‍යතාවය. ඔහු සාමාන්‍යයෙන් මම හිතන්නේ ජනප්‍රිය දහලා වේ යුතු අනිත් නළුවන් වගේ ජනප්‍රිය සිනමාවට පාවලා දෙන්නේ නැතුව මම හිතනවා මාටින් ස්කෝසිසි එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රධාන සිනමා ධාරාවක ඔහු වෙනම විකල්ප ධාරාවක ඔහු වැඩ කරගෙන යනවා. මම හිතන්නේ ඇත්තටම ලිනාඩෝ ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක මිසක් සමාජ දේශපාලනේ නෙවෙයි කියලා. මොකද සමාජ දේශපාලනේ පැත්තට ගියපු ගමන් අපි ලිනාඩෝට රැවටෙන එකයි වෙන්නේ කියලා මගේ අදහස.
බොහොම ස්තුතියි භූපති. එහෙමනම් 1997 වසරේ ලියනාඩෝ ඩී කැප්‍රියෝ රංගනයෙන් දායකත්වය ලබා දුන් අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණු ටයිටැනික් චිත්‍රපටයන මේ ගීතත් සමගින් අදට නොදුටු සිනමාවෙන් අපි සමුගෙන යන්නට සූදානම්. ඔබට පුළුවන් මේ නොදුටු සිනමාව විශේෂාංගයටත් පසුගේ නොදුටු සිනමාව විශේෂාංග වලටත් සවන් දෙන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය, ඒ වගේම facebook.com/sbs sinhalese කියන අපගේ Facebook පිටුව ඔස්සෙත් ඔබට පුළුවන් අපගේ නොදුටු සිනමාව විශේෂාංග සමගින් එක්වන්නට. And spaces between us, you have come to show you. Go on. SBS. 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 SB